ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
හොඳයි, දැන් අපි එහෙමනම් සූදානම් වන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට, විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන ප්‍රජාවට, ඔබ වෙනුවෙන් පැවැත්වෙන තවත් විශේෂිත වූ අවස්ථාවක් පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් මේ අවස්ථාව හරහා ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොළෙහි ව්‍යාපාර ආයෝජනය කරන්නට උනන්දුවක් දක්වන අයට අලුත් කරුණු කිහිපයක් හෙළිදරව් කරන්න. මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටින කොළඹ කොටස් වෙළඳ හුවමාරුවේ විශේෂිත නියෝජිතයින්, ඒ වගේම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා නිරෝෂන් පෙරේරා මහතා, ඒ වගේම කොළඹ කොටස් වෙළඳපොළ හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, කොළඹ කොටස් වෙළඳපොළ හුවමාරුවේ වෙළඳ ප්‍රවර්ධන කටයුතු ප්‍රධානි නිරෝෂන් විජේසුන්දර මහතා, මේ සියලු දෙනාම ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටින්නේ ඔබ වෙනුවෙන් විශේෂිත වූ හමුවක් සංවිධානය කළ ඒ හරහා කොළඹ කොටස් වෙළඳ පොළෙන් ඔබට ලබාගත හැකි ප්‍රයෝජන සහ ආයෝජන ප්‍රතිලාභ පිළිබඳවත් කතාබහ කරන්න. ඔබ තිදෙනාම බොහොම සාදරයෙන් SBS සිංහල ගුවන්තිරයට මම පිළිගන්නවා. ආයුබෝවන්. ඔව්, මේ කාර්තාවේ සඳහා සමාදර සම්බන්ධීකරණය සිදු කරනවා කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මෙල්බර්න් සහ සිඩ්නි වල කොන්සල් ජෙනරල් කාර්යාලය. බීංග පාර්ට් ඔෆ් ශ්‍රී ලංකන් ස්ක්‍රෝත් කියන මේ කොළඹ කොටස් නිකුතුවේ ආයෝජන සිදු කරන්නේ කොහොමද කියන මේ හමුව ඇත්තටම මේ වෙනකොට සිඩ්නි වල පවත්වලා හමාරයි. මේ පිරිස ඒ කටිත්ත හමාර කළ තමයි මෙල්බර්න් වලට ඇවිල්ලා තියෙන්නේ. මේක මෙල්බර්න් වලදී පවත්වන්නේ අද සවස 6ට ග්ලෙන් වෙවලිහි නොයටල් කියන හෝටලේදී. මුලින්ම මම දැනගන්නට කැමති කොළඹ කොටස් වෙළඳපොළ හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ඔබගෙන් ඇත්තටම මෙවැනි වූ හමුවක් සංවිධානය කිරීමේ මූලික පරමාර්ථුනේ මොකක්ද කියලා දැනගන්න.
ඔව්, ඇත්තෙන්ම අපේ ප්‍රධානම අරමුණ තමයි ඔස්ට්‍රේලියාවේ වැසෙන ශ්‍රී ලාංකික ජනතාවට කොළඹ කොටස් වෙළඳපළේ තිබෙන අවස්ථා හඳුන්වා දීමටත්, කොළඹ කොටස් වෙළඳපළේ සහ ප්‍රාග්ධන වෙළඳපළට කොහොමද පිවිසෙන්නේ කියලා ඇත්තම කියා දීම, දැනුවත් කිරීමක් කිරීම සඳහා තමයි මේ සම්මන්ත්‍රණ මාලාව අපි සංවිධානය කරලා කණ්ඩායමක් වශයෙන් ලංකාවෙන් කොටස් වෙළඳපළයි ගරු අමාත්‍යතුමාගේ නායකත්වය යටතේ තවත් සුරකම්පත්තා වෙනුවෙන් කොමිසන් සභාවේ සහ කොටස් තැරවකාර සමාගම් නියෝජිතයන් සමගම අපි කණ්ඩායමක් වශයෙන් ඇවිල්ලා මේ දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙන ඒ අරමුණ නිසා.
හොඳයි, දැන් අමෙතුමා මම ඔබතුමාට යොමු වෙන්න කැමතියි. ඇත්තටම දැන් ලංකාවේ ආර්ථිකය පිළිබඳව විදේශගත ශ්‍රී ලාංකීය ජනප්‍රජා විදියට අපි තුල විවිධ ආකල්ප තියෙනවා. අපි කැමතියි දැන් වත්මන් පාලන තන්ත්‍රයත් සමගින් කොහොමද ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වෙනකොට ගමන් කරමින් තියෙන්නේ කියලා දැනගන්න.
ඔව්, මම හිතන්නේ අපි ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාර්යක්ෂම කරන්න විශාල වෙනස්කම් අපි දැන් කරගෙන යනවා. විශේෂයෙන්ම අපි ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව මං හිතන්නේ අපේ ලංකාවේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒක තමයි අපි කරන්න ඕනේ. ඒ වගේම අපිට විවිධ රටවල් එක්ක තරඟ කරලා තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා රටක් හැටියට ඒ සඳහා අපේ රට තියෙන ස්ථානය විශේෂයෙන්ම ඉතාම වැදගත් වෙනවා ඉන්දියන් සාගරේ. ඒක අපි උපයෝගී කරගන්න ඕනේ. ඒ වගේම අනිත් දේ තමයි අපේ මානව සම්පත, විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය දීලා අපි හොඳ මානව සම්පතක් අපේ රටේ තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ කරුණ උඩ අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න. දැනටමත් අපි විවිධ අංශෝස්සේ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය, ගුවන්තොට පොළවල් නැත්තම් අපේ වරායවල් ඉදිරියේදී අපේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා.
හොඳයි, දැන් ඔබට මතක ඇති මීට සති කිහිපයකට කලින් අපි ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා අරුන්දික ප්‍රනාන්දු මහතා SBS ආයතනයට පැමිණුණු අවස්ථාවේදී සංචාරක කර්මාන්තය පිළිබඳවත් ආයෝජන පිළිබඳවත් විශාල වශයෙන් කතා බහ කළා. නිරෝෂන් පෙරේරා අමතිතුමා, මම දැන් ඔබතුමාගෙන් දැනගන්න කැමති, ඇත්තටම දැන් මේ වෙනකොට අපි පොදුවේ ලංකාවේ ආර්ථිකය පිළිබඳව කතා බහ කරද්දී විදේශගත ආයෝජකයන්ගේ කොයි වගේ උනන්දුවක්ද තියෙන්නේ ලංකාවේ ආයෝජනය කරන්න?
නෑ, මං හිතන්නේ විදේශගත ආයෝජකයෝ දැන් ලංකාව දෙස බලන කාලය ඇවිල්ලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට තේරෙනවා අපේ රටේ තියෙන වටිනාකම, අපේ රට විශාල ඉදිරි පිම්මක් යන්න පුළුවන් කියලා මං හිතන්නේ ඒගොල්ලන්ට වැටහිලා තියෙනවා. දැන්ටමත් මං හිතන්නේ විශාල පරිමාණය සංවර්ධන ව්‍යාපෘති දැන්ටමත් ලංකාව යනවා. ඒ වගේම අපේ වරායවල් මං හිතන්නේ හුඟක් උනන්දුවක් දක්වනවා. මොකද අපි ඉතාම හොඳ ස්ථානයක තියෙන්නේ මේ නැව් යන මාර්ගවල. ඉතින් ඒ හින්දා අපිට අපි ගෝලීය ආර්ථිකයට බද්ධ කරන්න ඕනේ. ඒ බද්ධ කිරීම තුලින් ගලාගෙන එන සම්පත් අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ ලෙස අපි ජනතාව අතර
ඔව් දැන් ඔබතුමා සඳහන් කළා දැන් ගෝලීය ආර්ථිකයට බද්ධ කිරීම කියන කාරණාව. එතනදී යම් යම් අභියෝගත් රටක් විදිහට අපිට මතුවෙනවා. විශේෂයෙන්ම සෑහෙන කාලයක් යුද්ධයක් තිබුණු රටක්, දැනට ආර්ථිකමය වශයෙන් නැගී සිටින රටක්, ඒ වගේම කලාපීය වශයෙන් සම්බන්ධතා දියුණු කරමින් පවතින රටක්, ඒ වගේම දේශපාලනික වශයෙන් වෙනස් වූ අත්දැකීමක් අපේ ජනප්‍රජාව, අපේ මාතෘභූමියේ සිටින ජනප්‍රජාව අත්විඳිමින් සිටින්නේ, ප්‍රධාන පක්ෂ දෙකක් එකතුවගෙන යන දේශපාලන වාතාවරණයක්. එතකොට මේ හැම තැනකම තියෙන ස්ථාවරත්වය බලපානවා විදේශීය ආයෝජකයන්ට. එතකොට ඔබතුමාට කොහොමද සඳහන් කරන්න පුළුවන් වෙන්නේ විදේශීය ආයෝජකයන් මේ කරුණු පිළිබඳව සලකා බලනකොට කොයි වගේ කරුණු කෙරෙහිද වැඩිපුර උනන්දුවක් දක්වන්නේ
කියලා? ඔව් මම හිතන්නේ අපි ප්‍රථමයෙන්ම කරේ ජාත්‍යන්තර වශයෙන් අපි සමබර ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරා. අපි මම හිතන්නේ සියලුම රටවල් එක්ක ඉදාම මිත්‍රශීලීව අපි ඉස්සරහට යන්න අපි කටයුතු කරා අපි රජයක් හැටියට. ඒක මම හිතන්නේ හුඟක් දුරට අපිට එකෙන් හුඟක් ප්‍රයෝජන අපිට අත්වෙන්න ඉස්සරහට ඉඩ තියෙනවා. ඒ වගේම අපි දේශපාලන වශයෙන් ප්‍රධාන පක්ෂ දෙක මං හිතන්නේ නිදහසෙන් පසුව දැන් එකට ඇවිල්ලා මං දන්නවා යම් යම් ප්‍රශ්න තියෙනවා. නමුත් මං හිතන්නේ අපි රටක් හැටියට, ඒ වගේම අලුත් දේශපාලන සංස්කෘතියක් හැටියට අපි එකතු වෙලා පොදු ප්‍රතිපත්තියක් උඩ අපි රට ඉස්සරහට ගෙනියන එක මං හිතන්නේ ආයෝජකයව අගය කරනවා. ඒ වගේම අපි බලන්න ඕනේ අපිට කොච්චර අමාරු වුණත් අපි මං කිව්ව පරිදි ජාත්‍යන්තර ප්‍රමිතියට යන්න නම් අපි ආර්ථිකය ඉතාම කාර්යක්ෂම කරන්න ඕනේ. ජාත්‍යන්තර වශයෙන් අනිත් රටවල් කොහොමද ඉදිරියට ගියේ කියලා අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒවා ලංකාවට ගැලපෙන පරිදි ඒවා අපේ ආර්ථිකයට බද්ධ කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා දැන්ට ගෝලීය ආර්ථික ක්‍රමයක් තමයි යන්නේ. ඒතොර ගෝලීය ආර්ථිකයේ කොහොමද අපි බද්ධ වෙන්නේ කියලා අපිට අත්දැකීම් තියෙනවා. අපි 1977 විවෘත ආර්ථිකය තිබුණා. නමුත් පහුගිය කාලි යුද්ධේ හින්දා අපිට ඒක හරියට බද්ධ කරගන්න බැරුව ගියා. ඉතින් ඒ හින්දා අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මේ අවස්ථාවේදී ගෝලීය ආර්ථිකයට බද්ධ වෙලා, විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාර්යක්ෂම කරොත් එහෙම මං හිතන්නේ අපේ ලොකු වාසියක් ඒකෙන් අපිට ගන්න පුළුවන්.
කොළඹ කොටස් වෙළඳපොලේ වෙළඳ ප්‍රවර්ධන කටයුතු ප්‍රධානී විදිහට කටයුතු කරන නිරෝෂන් විජේසුන්දර මහතා මම ඔබට යොමු වෙන්න කැමතියි. දැන් ඇත්තටම ඔබ සියලු දෙනාම සිඩ්නි වල මේ කාර්යතාවේ පවත්වලා ඇවිල්ලා තියෙනවා. මම පොඩක් ඒ පිළිබඳව දැනගන්න කැමතියි. කොහොමද ශ්‍රී ලාංකීය ප්‍රජාව මේ කොළඹ කොටස් වෙළඳපොල පිළිබඳව දක්වපු උනන්දුව අපේ සිඩ්නි ප්‍රජාව?
ඇත්තටම හොඳ උනන්දුවක් දැක්වුවා. 150ට අධික පිරිසක් සහභාගී වුණා. ඒකෙන් 60%ක් පමණ ප්‍රමාණයක් තමයි ශ්‍රී ලාංකික වෙටේ. ඊට අමතර 40%ක් හිටියේ විදේශිකයන් තමයි හිටියේ එතන. ඒතින්ම පෙන්නනවා විදේශිකයන්ගේ අතරත් උනන්දුවක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ගැන දැනගන්න හා ආයෝජන අවස්ථා මොනවද කියලා දැනගන්න ඉතාමත් උනන්දුයි.
දැන් ඔබට දැනෙන විදිහට මේ විදේශගත ආයෝජකයන් සතුව තියෙන ප්‍රධාන කුතුහලය මොකක්ද ලංකාවේ ආයෝජනය කරද්දී ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන ගැටලුව විදිහට ඒගොල්ලන් ඉස්සරහට දාන්නේ මොන වගේ කාරණාද?
ඇත්තට මේගොල්ලන්ට දැනගන්න අවශ්‍යතාවයක් වුණා එක්ස්චේන්ජ් රේට් එක,
කියන්නේ
අනුපාතය කොහොමද, ඒක සම්බරව පවත්වා ගන්නේ කොහොමද, එතකොට ඉදිරියේදී රජය පැත්තෙන් මොනවද ගන්න ප්‍රතිපත්ති තීරණ, අනේ වගේව තමයි ඇත්තටම ඒගොල්ලන්ට දැනගන්න අවශ්‍යතාවයක් තිබුණේ.
ඔව් දැන් ඔබට කියන්න පුළුවන්ද දැන් ලංකාවේ මෙහි සිටින ශ්‍රී ලාංකීය ජනප්‍රජාව සතුව කොයි වගේ අවබෝධයක් තියෙනවා කියලාද ඔබට තේරුනේ මේ කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම පිළිබඳව?
ඇත්තටම මම හිතන්නේ කොළඹ කොටස් වෙළඳපොළ 2005 තමයි ඇවිල්ලා මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ව දැනුවත් කරේ. ඒ කියන්නේ යුද්ධයට පෙර. ඇත්තටම දැන් යුද්ධය අවසන් වෙලා අවුරුදු 8ක් පමණ වෙනවා. ඉතින් එදා තිබුණු අවස්ථාවල් නෙමෙයි දැන් තියෙන්නේ. එය දැනුවත් කිරීම තමයි අපි දැන් මෙහෙට පැමිණලා සිටින්නේ.
දැන් ඔබ ඇතුළු පිරිස මා කලින් සඳහන් කරපු ආකාරයේ සිඩ්නි වලදී මේ හමුව පවත්වලා හමාර වෙලයි මෙල්බන් වලට ඇවිල්ලා තියෙන්නේ. දැන් අද හවසහයට පැවැත්වීමට නියමිත මේ හමුවේදී මොන වගේ වැඩසටහන් පෙළ ගැස්මක්ද තියෙන කියන කාරණාවත් අපි මෙහිදී පොඩ්ඩක් සඳහන් කරමු.
දැන් මෙහි රාජ්‍ය ඇමති ඇවිල්ලා සිටිනවා. ඉතින් රජය පැත්තෙන් මොනවද තියෙන ප්‍රතිපත්ති කියන එක එතුමා එන පිරිසට තේරුම් කළ දෙයි. ඊට අමතරව සෙන්ට්‍රල් බැංක් එකෙන් මහා බැංකුවෙන් නියෝජිතෙක් ඇවිල්ලා තිනවා. එතුමිය මූල්‍ය පැත්තෙන් තියෙන ප්‍රතිපත්ති රාමුව පැහැදිලි කරන අතර කොළඹ කොටස් වෙළඳ පොලෙන් හා විනිමය කොමිෂන් සභාවෙන් තේරුම් කළ දෙයි තියෙන අවස්ථා මොනවාද, සුරක්ෂිත භාවය පැත්තෙන් තියෙන රෙගුලාසි මොනවාද කියලා.
ඔව් ඇත්තටම මේ රජීව බණ්ඩාරනායක මහතා දැන් ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට ඔබතුමාට කොහොමද කියන්න පුළුවන්කමක් තියෙන කොළඹ කොටස් වෙළඳපොළේ ස්ථාවරභාවය පිළිබඳව?
ඇත්තම දැන් කොටස් වෙළඳපොළේ යුද්ධයෙන් පස්සේම ගොඩක් ස්ථාවර තත්ත්වයක තියෙන්නේ. අනිත් එක තමයි ආයෝජකයෙක් බලන්නේ ඇත්තරම තමන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන. දැන් අපේ කොටස් වෙළඳපොළ සංසන්දනය කරොත් මේ ආසියාතික කලාපේ ඇත්තම අපේ මිල ගණන් වෙනත් වෙළඳපොළවල් වලට වඩා අඩු මට්ටමක පැවතින්නේ. එතනින් ඇත්තම හොඳ අවස්ථාවක් තියෙන ආයෝජකයන්ට තමන්ගේ මුදල් යොදවලා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න. ඉතින් ඇත්තම කොටස් වෙළඳපොළේ අපේ ලංකාවේ කොටස් වෙළඳපොළ මාර්ගයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට දැන් අවස්ථාවක් ඇත්තම උදා වෙලා තියෙනවා. ඒ ඔපචුනිටි එක ගැන කතා කරන්න තමයි ඇත්තම අපි ඇවිල්ලා ඉන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ශේස්ත්‍ර 22ක් විතර නියෝජනය වෙනවා කොටස් වෙළඳපොළ ලංකා ආර්ථිකයේ ශේත්‍ර 22. උදාහරණ වශයෙන් ගත්තොත් බැංකු අංශය, ඒතොර රෙදිබිලි අංශය, නිෂ්පාදන අංශය, හෝටල් සංචාරක ව්‍යාපාර ආදී චොයිස් එකක් හැටියට ගත්තොත් ආයෝජකයට තියෙනවා ශේත්‍ර කීපයක ආයෝජනය කරන්න. උදාහරණයක් වශයෙන් ගිය කාර්තව ගත්තම බොහෝ සමාගම්වල ඉපයීම් සැලකිය යුතු අන්නමක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම පෙන්වන්නේ මේ ආර්ථිකයේ සමාගම් ඒ නියැලි තියෙන සමාගම් වල වර්ධනයක් තියෙන බව. ඉතින් ඒ සමාගම් වල ආයෝජන කිරීමෙන් තමන්ගේ ධනයත් වැඩි කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ තියෙන්නේ.
ඔව් දැන් එතකොට මේ සාමාන්‍යයෙන් විදේශගත ජන ප්‍රජාවට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඒගොල්ලෝ බොහෝ වෙලාවට කතා බහ කරන දෙයක් තමයි මෙහි ඇවිල්ලා යම්කිසි ස්ථාවර භාවයක් ලබාගෙන සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ ආයෝජන මාර්ග මොනවද අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ශ්‍රී ලංකාව තුලත් යම් කිසි වූ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා ව්‍යාපාර ආරම්භ කිරීමට බොහෝ දිනක තුල මේ විවිධ ශාස්ත්‍ර පිළිබඳව අවබෝධයක් තිබුණාට කොටස් වෙළඳ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. ඇත්තටම ඔව පිරිස පැමිණලා ඉන්නේ තේ කාර්තාවේට තමයි. දැන් කොටස් වෙළඳ පුළ ඇත්තටම මේ කොහොමද යම් කිසි කෙනෙක් මේ ප්‍රාදන ශාස්ත්‍රයට ඇතුල් වෙන්නේ? දැන් මොකක්ද කරන්න පුළුවන්? එතනින් ලැබෙන ප්‍රතිලාභය කොහොමද ගන්න පුළුවන්?
ඔව් ඇත්තටම දැන් කොටස් වෙළඳ පුළ පිවිසීම සඳහා ඇත්තටම තරවකාර සමාගමක් මාර්ගෙන් තමයි පිවිසෙන්නේ. ඒ නිසා තමයි අපේ කණ්ඩායමේ අපි ඇතුළත් කරලා තියෙනවා තරවකාර සමාගම් නියෝජනය කරන තරවකාර සමාගම් හතක් පමණ නියෝජනය කරන පිරිසක්. ඉතින් ඔවුන් සමග කතා බහ කරලා සංවාදයක් ඇති කරගෙන මම හිතන්නේ වැඩි විස්තර ලබා ගන්න සමාගම් ගැන වැඩි විස්තර ලබා ගන්න යනාදීත් මේ අවස්ථාව මේ සම්මන්ත්‍රණ තුලින් ලබා ගන්න හැකි වෙනවා. දැන් බොහෝ විට ආයෝජකයන් කොටස් වෙළඳපළක එහෙම නැත්නම් ප්‍රාග්ධන වෙළඳපළකට ඇතුළත් වෙන්නේ ප්‍රතිලාභ ලබා ගන්න. ඒ ප්‍රතිලාභ දෙවිධයකින් එනවා. එකක් තමයි ප්‍රාග්ධන ලාභ. ඒ කියන්නේ කොටස් මිල ගණන් වැඩි වීමෙන් තමන්ට ලැබෙන ලාභය. අනිත් එක තමයි ලාභාංශ. සමහර සමාගම් ඉහළ ලාභාංශක වෙනවා. ඒ මාගෙන් උත් සම්කිසි ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. දැන් ඍජුවම ඒ කොටස් වෙළඳපළට පිවිසීමට අකමැති කට්ටියට පුළුවන් වෙනත් මාර්ග පාවිච්චි කරන්න. උදාහරණයක් වශයෙන් මියුචුවල් ෆන්ඩ්ස්, එහෙම නැත්නම් මෙතන ඕස්ට්‍රේලියාවත් තියෙනවා මැනේජ් ෆන්ඩ්ස්. ඉතින් ඒ අරමුදල් මාර්ගයෙන් උත් කොටස් වෙළඳපොළේ ආයෝජන කරන්න අවස්ථාව තියෙනවා. අපි මේ අපේ කණ්ඩායමට ඇතුළත් කරලා තියෙන මේ අරමුදල් නියෝජන කරන සමාගම් දෙකක නියෝජිතයන්ගොත් අපි සමග පැමිණ සිටිනවා. ඉතින් විකල්ප මාර්ග තියෙනවා ඇත්තම ඇතුළත් වෙන්න. තුන්වෙනි මාර්ගය තමයි කොටස් වෙළඳපොළේ තියෙන අවදානම සහ රිස්ක් එකට කැමති නැති කට්ටියට පුළුවන් සාංගමික ණයකරවල ආයෝජනය කරන්න. එහෙම නැත්නම් කෝඕපරේටිව් ඩිබෙන්චර්ස් වල. ඉතින් ඒ වගේ චොයිස් එකක් එහෙම නැත්නම් මාර්ග කීපයක් තියෙනවා ඇත්තම මේ ප්‍රාග්ධන වෙළඳපොළට ඇතුළත් වෙන්න.
ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? දැන් ඔය රුපියලයේ උච්චාවචනය වීම සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති අපිට අහන්නට ලැබෙනවා. දැන් ඇමරිකානු ඩොලරයත් එක්ක සාපේක්ෂව ගත්තාම රුපියලට මොකද වෙලා තියෙන්නේ කියන කාරණාව විශාල කාරණාවක් ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? ඒ තත්ත්වය කොහොමද අපේ ජනතාව ඒ ගැන කොහොමද හිතන්න ඕනේ කියලා?
සාමාන්‍යයෙන් ඉතින් ඒක ලංකාවේ අප්‍රමාණ වෙන එක වෙනවා විනිමය අනුපාතය ගත්තම. හැබැයි දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන ආයෝජනයක් එක සංසන්දනය කරොත් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා දෙනවා. ඉතින් ඒ විනිමය අනුපාතය ඒ අව ප්‍රමාණය අඩු කරත් ඒත් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. මොකද ලැබෙන ප්‍රතිලාභය එහෙම නැත්නම් ප්‍රාග්ධන ලාභ ඊට වඩා වැඩි. දැන් උදාහරණයක් වශයෙන් මෙහි මේ පොලි අනුපාත 2% එක්ක 3% විතර වුණොත් ලංකාව ඊට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. පොලි අනුපාත වැඩි. ඉතින් අපි ඇත්තම විදේශීය මුදල් ඇතුළට ගෙනල්ලා ඒ විනිමය අව ප්‍රමාණය අඩු කරත් 4% හරි 5% හරි අවුරුද්දකට ඒත් මෙහෙට ලැබෙනවට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් අපි වගේ මේ ඉමර්ජින් මාකට් එහෙම නැත්නම් ඉමර්ජින් මාකට් එකකින් ලබා ගන්න හැකියාව තියෙන ප්‍රතිලාභ.
මේ වෙනකොට මෙල්බන් වලට පැමිණලා සිටින කොළඹ කොටස් වෙළඳපොළේ වෙළඳ ප්‍රවර්ධන කටයුතු ප්‍රධානී නිරෝෂන් ජයසුන්දරේ වගේම ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා නිරෝෂන් පෙරේරා කියන තිදෙනා සමග අපි මේ කතා බහ කරමින් සිටින්නේ. බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත කොළඹ කොටස් වෙළඳපොළෙහි ආයෝජනය පිළිබඳව උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙනුවෙන් පැවැත්වෙන මේ හමුව පිළිබඳවයි. මේක සවස 6ට ග්ලෙන් වෙවලිහි නොවටල් කියන හෝටලයේ ශාලාවේදී ආරම්භ වන්නට නියමිත වගත් අපිට ආරංචි වෙනවා. දැන් ඇත්තටම මේ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මම ඔබතුමාට යොමු වෙන කැමැති ආපහු නිරෝෂන් පෙරේරා අමාත්‍යතුමා, අපි දැන් කතා බහ කළුතින් එහෙම මේ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති අපි දන්නවා. දැන් ඡන්ද එනවා, ඡන්ද පොරොන්දු තියෙනවා, ඒ හා සමගාමීව විවිධ ආර්ථික ප්‍රතිපත්ති සඳහා පොරොන්දු ලබා දීම සිදු කරනවා, තියෙන ආර්ථික ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා, සංශෝධන එකතු කරන, මේ වගේ නොයෙකුත් දේවල් සිදු වෙනවා. රජයේ පැත්තෙන් ගත්තාම මේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව අපිට ඉදිරියේදී වෙනස් සංශෝධන අහන්නට ලැබෙවිද? මොකක්ද ඒ සම්බන්ධව තියෙන තත්ත්වය?
ඔව්, අපි රජයක් විදියට අපනයනය මත පදනම් වුණු ආර්ථිකය තමයි අපි ඉස්සරහට ලංකාව තුල ක්‍රියාත්මක කරලා අපි තියෙන්නේ. මං හිතන්නේ එක කාලයක් අපි අනුගමනය කරත් පසුව අපි ඒකෙන් බැහැර වෙන්න ගිහිල්ලා තමයි මං හිතන්නේ ඔය රුපියල අවප්‍රමාණය වීම වැනි ගැටලු ආවේ. ඒ වගේම ණයබරතාවය වැඩි වුණා. ඉතින් අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපනයනය මත වැඩි ආර්ථික බරක් දාන ගමන්ම ණය අරගෙන ආයෝජනය කරනකොට ඒව තුලින් ආදායම් මාර්ග වැඩි වෙන ක්‍රමයකට අපි දැන් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ රටින් බැහැරව ගියත් මං හිතන්නේ ඒගොල්ලන්ගේ හදවත් හැමදාම ලංකාව එක්ක රැඳිලා තියෙනවා. අපි හැම වෙලාවෙම ගිහිල්ලා කතා කරනකොට, සිඩ්නි නුවරත් කතා කරනකොට ඒගොල්ලන් කියනවා හැමදාම අපි අපේ මාතෘභූමිය මතක් කරනවා කියලා. ඉතින් අපි ඒගොල්ලන්ට මාතෘභූමියේ ආයෝජනය කරන්න පුළුවන් අවස්ථාවක් අපි සැලසුම් කරලා දීලා තියෙනවා. තාක්ෂණය දියුණුවත් සමගම මං හිතන්නේ ඒක කරන්න ඉතාම ලේසි වෙලා තියෙනවා. අන්තර්ජාලය මගින් කොටස් වෙළඳ පොළත් එක්ක ඒ සම්බන්ධ වෙන්න පුළුවන්. අවුරුදු ගණනාවක් ඉස්සෙල්ලා ශ්‍රී ලාංකිකයෝ රටින් බැහැර යනකොට එහෙම අවස්ථා තිබුණ නැහැ. කොළඹ නගරය දකුණු ආසියාවේ හොඳම නගරයක් බවට මං හිතන්නේ අපේ පත්කිරීම තමයි මෙගාපොලිස් අපේ සැලසුම අනුව අපි කරන්නේ. ඒ තුලිනුත් ශ්‍රී ලාංකිකයන්ට ආයෝජනය කරන්න මං හිතන්නේ අවස්ථාව තියෙනවා. මොකද ඉඩම් වල වටිනාකම මං හිතන්නේ විශාල වශයෙන් හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් විදේශිකයොත් හුඟක් දුරට ලංකාව දෙස බලනවා. යම් යම් බාධක තිබුණා ඒවා යම් කිසි කොටසක් අපි අයින් කළා තියෙනවා. ඒ හින්දා ඉදිරියේදී කොළඹ ශීඝ්‍ර දියුණුවක් අපිට දකින්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා අපි ආරාධනා කරනවා ඒ ලංකාවේ තියෙන දියුණුවත් එක්ක ඒකට කොටස්කරුවන් වශයෙන් අපේ ශ්‍රී ලාංකික සම්භාවයක් තියෙන සිල් දනාටම එක් වෙන්න කියලා.
දැන් ඔබතුමා සඳහන් කළා මේ අපනයන ආර්ථිකයක් සඳහා තමයි සැලසුම් සැකසෙමින් පවතින්නේ කියලා. අපි දන්නවා වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩක් වෙලාට මේ ආනයිනික භාණ්ඩ කෙරෙහි යොමු වුණු ඒ වගේ ආර්ථිකයක් තියෙන නිෂ්පාදන ආර්ථිකය අවම මට්ටමක තියෙන රටක්. ඒතකොට නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කිරීමෙන් මේ අපනයන ආර්ථිකය දියුණු කිරීම දිසා රජයේ ප්‍රතිපත්ති කොහොමද සැකසෙන්නට?
ඔව්, විශේෂයෙන්ම අපි බලන්න ඕනේ අංශ කීපයක්. විශේෂයෙන්ම අපේ නිෂ්පාදන වියදම අපේ රට තුල අපි තරඟකාරී ලෙස අපි ඒක අඩු කරන්න ඕනේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව. ඒ සඳහා අපි විශාල වශයෙන් අපේ ආර්ථිකය ප්‍රතිසංස්කරණ අපි දැන් හඳුන්වලා දීගෙන යනවා. ඒ වගේම තමයි අපිට හොඳ උගත් මානව සම්පතක් තියෙනවා. මං හිතන්නේ ඒක අපි හරියටම ලෝකයේ තියෙන ඒ අපනයන කර්මාන්ත එක්ක ගලපලා ඉස්සරහට යෑම සඳහා අපි අධ්‍යාපනය කරේ විශාල ආයෝජනයක් කරලා, ඒ වගේම වෘත්තිය පුහුණු කරේ විශාල ආයෝජනයක් කරලා ඒක ගලපන්න තමයි අපි මේ අවස්ථාවේදී ඒ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒ වගේම අපි දන්නවා අපි ඉන්නේ හොඳ ස්ථානයක පිහිටීම. මම ඉස්සලා කිව්වා වගේ ඒකේ තියෙන
වාසිය
අපි ලබා ගන්නට අනිකුත් රටවල් එක්ක වෙළඳ ගිවිසුම් ගන්නාවක් මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරමින් පවතිනවා. විශේෂයෙන්ම ඉන්දියාව ඒ වගේම චීනය කියන්නේ ජනගහණය අතින් තියෙන විශාලම රටවල් දෙකක්. ඒක අපි ගේට්වේ එකක් හැටියට අපි පාවිච්චි කරලා ඒක බද්ධ කිරීම තුලින් අපිට විශාල වාසියක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සිංගප්පූරුව සහ අනිකුත් රටවල් එක්ක දැන්ට අපි නිදහස් වෙළඳ ගිවිසුම් ගැන අපි සාකච්ඡා කරමින් පවතිනවා. අපි ලංකාව මුළු ලෝකයටම ව්‍යුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපේ ජනතාවට තමන්ගේ උත්සාහයෙන් ඒ තුලින් විශාල ප්‍රයෝජනයක් ගන්න ඉදිරියේදී හැකි වෙනවා.
හොඳයි, මේ වෙළඳ ප්‍රවර්ධන කටයුතු ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මම ඔබගෙන් දැනගන්න කැමතියි. ඇත්තටම දැන් මේ being a part of Sri Lankan's growth කියන මේ ආයෝජකයන් සඳහා වන මේ හමුවට අතිරේකව සම්බන්ධ වෙන පිරිස් කවුද? ඒගොල්ලෝ මාර්ගයෙන් අපේ ආයෝජකයන්ට මොන වගේ දේවල්ද දැනගන්න පුළුවන් වෙන්නේ?
අපේ තරවකාර සමාගම් එනවා. එතුමන්ලව හම්බ වෙලා අපි CDS ගිණුමක් කියන එකක් ඉස්සල විවෘත කරන්න ඕනේ අපේ කොටස් වලඳ පොලත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ කොටස් මිලදී ගන්න හෝ විකුණන්න ගිනුමක් අවශ්‍යයි. ඉතින් ඒ ගිනුම ඉස්සල්ලා මේ තරවකාර සමාගමක් කරා විවෘත කරන්න ඕනේ. මේ කොහොමද හරින්නේ, මොන වගේ දියකිවිලි අවශ්‍යද කියන එක එතුමන්ලත් එක්ක කතා කරන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව කොටස් වල තියෙන රිසර්ච් රිපෝර්ට්ස් ඒගොල්ලන් ගෙනල්ලා තියෙනවා මේ සැරේ. ඉතින් ඒ මොනවාගේ ආයතනද කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කරලා තියෙන්නේ, ඒ වගේ වෙනි දේවල් ඒගොල්ලන් තරක්කාර සමාගම් එක්ක කතා කරන්න හැකියාවක් තිබෙනවා.
වැඩි ලාභාංශ ලැබෙන මේ කොටස් මොනවද මේ දවස්වල ලංකාවේ කොටස් වෙළඳ පොලේ?
සමස්තයක් වශයෙන් කිව්වොත්
අංශ ගැන අපි කතා
කරමු. අංශ කිව්වොත් මෙහෙමයි, සමාගම් කණ්ඩායම් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් වර්ධනය ශීඝ්‍රයෙන් වර්ධන වෙන සමාගම් වල ඇත්තම කොටස් මිල ගණන් වල වැඩිවීමෙන් ප්‍රාග්ධන ලාභ ලබන්න අවස්ථා වැඩි. හැබැයි තවත් සමහර සමාගම් තියෙනවා ගොඩක් එස්ටැබ්ලිෂ් වෙච්ච සමාගම් වර්ධනය ඊට වඩා අඩු තත්ත්වකින් තියෙන්නේ. එනමුත් ඔවුන්ගේ ලාභ අධික නිසා වැඩි ලාභාංශ ගෙවන්න ප්‍රවණතාවයක් තියෙනවා. තරවකාර සමාගම් තුළින් තමයි ඒගොල්ලන්ගේ උපදෙස් අරන් තමයි අත්‍තර මේ තෝරා බේරා තමන්ගේ අර රිස්ක් ප්‍රොෆයිල් එක අනුව ඒ සමාගම් වලට තමන්ගේ ආයතනය යොදවන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මට ඉක්මනින් මට ප්‍රතිලාභයක් ඕනේ නම් මට වැඩි රිස්ක් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මට පුළුවන් සාමාන්‍යයෙන් වර්ධනය වෙන අලුතෙන් එන සමාගමක ආයෝජනය කරන්න. ඒකේ රිස්ක් එක ටිකක් වැඩි. එනමුත් ඒකේ ප්‍රතිලාභත් වැඩි වෙන්න පුළුවන්. රිස්ක් රිටර්න් තමයි ඔය න්‍යාය. ඊට වඩා රිස්ක් එක අඩු සමාගමක් ඕන නම් මම අතට ලාභාංශ පත්‍ර බලනවා. ඒ කියන්නේ වැඩි ලාභාංශ ලබන සමාගම් දිහා බලන්න පුළුවන්. ඒ වගේ වෙනත් ස්ට්‍රැටජිස් තියෙනවා අත්‍යවශ්‍ය පාවිච්චි කරන මේ ආයෝජනය කිරීමේදී. උදාහරණයක් වශයෙන් තමන්ගේ තියෙන සියලුම ආයෝජන එක සමාගමකට දාන්නේ නැහැ. එහෙම නැත්නම් එක ශේත්‍රයකට දාන්නෙත් නැහැ. විවිධාංගකරණයක් කරන්න ඕනේ. යම්කිසි තත්වයක් ඇති වුණොත් එක ශේත්‍රයක කඩාවැටීමක් ඇති වුණොත් ඒ කියන්නේ තමන්ගේ සියලු මුදල් එක ශේත්‍රයක යොදලා නැත්නම් ඒක බෙදලා දාලා තියෙනවා නම් තමන්ට පුළුවන් අනිත් ඒ බෙදලා තියෙන අනිත් ශේත්‍රවලින් ඒ ප්‍රතිලාභය ලබා ගන්න. ඒ වගේම ශේත්‍රය තුලත් ඒ ශේත්‍රයේ තියෙන එක සමාගමකට තමන්ගේ සියලු මුදල් යොදවන්නෙත් නැහැ. සමාගම් කීපයකට බෙදලා දාන්න ඕනේ. ඉතින් එහෙම කරාම ඇත්තටම ඒ රිස්ක් එක ස්ප්‍රෙඩ් කරන එකක් කරන්නේ. ඒ වගේ ඉතින් ගොඩක් ස්ට්‍රැටජිස් තියෙනවා පාවිච්චි කරන්න මේ ආයෝජනය කරද්දි. ඒක ගැන තමයි ඇත්තටම වැඩි දැනුවත් කිරීමක් ලබා ගන්න පුළුවන්.
Don't put all eggs into one basket.
One box basket කියන එක තමයි.
හොඳයි, දැන් එහෙනම් මම අවසාන වශයෙන් දැනගන්න කැමති මේ හමුවට පැමිණෙන අපේ ශ්‍රී ලාංකිකයන්ට කොයි වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ කියලා මේ සියලුම පිරිස නියෝජනය කරමින් යම් කිසි වූ එක පුද්ගලයෙකුට අවස්ථාවක් ලබා දෙන්නේ අපේ ඇමතුමා.
ඔව්, මං හිතන්නේ දැන් වෙනකොට අපි යුද්ධෙන් පස්සේ අලුත් ගමනක් අපේ රට ඉදිරියට යනවා. අපේ ශක්තියන් අනුව ලොකු ආර්ථික පිම්මක් පයින්නට අපි ලෑස්ති වෙන මොහොතේදී අපි ආරාධනා කරනවා මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ ප්‍රජාවට ඒක හා සම්බන්ධ වෙන්න කියලා. මොකද තමන්ගේ හිත තමන්ගේ මාතෘභූමියත් එක්ක තියෙනවා නම් මං හිතන්නේ අධ්‍යයනය කරලා ඒගොල්ලන්ට හොඳ ලාභාංශ ලබා ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒගොල්ලන්ට නැවතත් ඒ තුලින් අපේ මාතෘභූමියත් එක්ක සම්බන්ධතාවයක් තව ශක්තිමත් කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මේ අවස්ථාවේදී ඒක ඉදිරියට ගෙනියන්න. ඒ වගේම අපි අපනයනය පදනම් කරගෙන ගෝලීය ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරලා ඉස්සරහට යන මොහොතේදී, ඒ වගේම අපේ ආර්ථිකය කාර්යක්ෂම කරන මොහොතේදී ඒක තවත් ඉස්සරහට ගිහිල්ලා කොටස් වෙළඳ පොළ උඩට යන්න ඉස්සරෙලා අපිට අවස්ථාවක් දෙනවා. අපි ඒක හා සම්බන්ධ වෙලා රටත් එක්කම උඩට ගිහිල්ලා තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න.
හොඳයි, අපි එහෙමනම් සූතිවන්ත වෙනවා SBS සිංහල ගුවන්විදුලි මැදිරියට පැමිණීම පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, ඒ වගේම කොළඹ කොටස් වෙළඳ පොලේ ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා සහ වෙළඳ ප්‍රවර්ධන කටයුතු ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා කියන ඔබ තිදෙනාටම අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන්ද මේ නිරෝෂන්, මේ යම් කිසි කෙනෙක් දැන් මේක අහගෙන ඉඳලා උනන්දුවක් දක්වනවා නම් අද හවසට මේකට යන්න ඕනි කියලා ඒගොල්ලන්ට යම් කිසි සම්බන්ධතාවක් ඇති කරගන්න පුළුවන් මාර්ගයක් තියෙනවද?
අපේ වෙබ් අඩවියේ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක www.investsrilanka.net. මම ආයෙත් කියනනම් www.investsrilanka.net. නැත්නම් මගේ අංකය දෙන්නම්, 0832 5 0506 0832 5 0406.
හොඳයි, එහෙනම් ඔබ තිදෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ හැමෝ සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.